ඔබ SBS සිංහල ගුවන් විදුලිය සමකෙන්
SBS ගුවන් විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන් විදුලිය සමග sbs.com.au/sinhalese.
අපි දැන් සූදානම් ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය පිළිබඳව සාකච්ඡා කරන්න සතියේ දේශපාලනික පුවත් විග්‍රහය තුළින්. එවැගේම ශ්‍රී ලංකාවෙන් මේ වෙනකොට වාර්තා වන උණුසුම් ප්‍රවෘත්තිත් අපි මේ සඳහා එකතු කරගන්නවා. මේ කර්තව්‍යයට සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් චුඩුතියවල. අයිබෝන් මනෝජ්. පසුගිය සතියේ පුරාම ශ්‍රී ලංකාවේත් එවැගේම ජාත්‍යන්තරවත් අවධානයට ලක්වුණු ශ්‍රී ලංකාවේ ස්විස් ස්ථානාපති කාර්යාලයේ සේවය කරපු නිලධාරිනියක් සුදු වෑන් රථයකින් බලෙන් පැහැරගෙන යාමේ සිදුවීමක් පිළිබඳව වන ඒ ප්‍රවෘත්තිය බොහෝ පුවත් මවන්නට සමත් වුණු ප්‍රවෘත්තියක් බවට පත් වුණා. එම නිසා ඇත්තට මේ සිදුවීම කුමක්ද, ඒ සඳහා මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු මොනවාද කියන කාරණාව සම්බන්ධයෙන් කොයි කවුරුත් බොහොම උනන්දුවෙන් සිටින්නේ ඇත්ත තොරතුරු දැනගන්න මං හිතනවා මනෝජ් අපි පොඩ්ඩක් ඒ පිළිබඳව මුලින් අවධානය යොමු කරමු කියලා. අපිට පුළුවන්ද පැහැදිලි කිරීමක් කරන්න දිනවකවානු සහිතව මේ සිදුවීම මොකක්ද, වාර්තාවන පරිදි මේ සිදුවීම කොයි විදිහෙන්ද සිදු වෙලා තියෙන්නේ, සහ මේ වෙනකොට පරීක්ෂණ කොයි ආකාරයෙන් සිදුවෙමින් පවතිනවද කියලා මේ සිදුවීමට අදාළව?
ලුක්ෂියා, ස්විස්රාන්ත ස්ථානාපති කාර්යාලයේ වීසා නිලධාරිනියක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන දැන් සිදු කෙරෙමින් පවතිනවා. විශේෂයෙන් අග්‍රාමාත්‍යතුමත් සඳහන් කළේ මේ පිළිබඳව තවමත් පැමිණිල්ලක් ලැබී නැහැ. ස්විස්රාන්ත ස්ථානාපති කාර්යාලයට දැනුම් දීමක් කරා මේ පිළිබඳ පරීක්ෂණ වලට සහාය වෙන්න කියලා. නමුත් ඊට පැහැදිලි මැදිහත් වීමක් නැති වුණා. ශ්‍රී ලංකාව රජයක් විදිහට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා කියලා අග්‍රාමාත්‍යවරයාත් මේ පිළිබඳව මාධ්‍ය කරුණු විසපු වෙලාවේ දැනුවත් කිරීමක් කරා. කොමනත් මේ ස්ථානාපති කාර්යාලය නිලධාරිනිය පැහැරගෙන ගිය බවට මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්විස්රාන්ත ස්ථානාපති කාර්යාලය ලබා දුන්නු දත්ත හා සිදුවීමට මුහුණ දුන් අදාළ නිලධාරිනියගේ ඒ දවසේ ක්‍රියාකලාපය පරස්පරතාවයෙන් යුක්තයි කියලා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරලා සඳහන් කළා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සිදු කරපු විමර්ශනයේදී හෙළිවෙච්ච කරුණු ගැන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ස්විස්රාන්ත ස්ථානාපතිවරයාව දැනුවත් කරන්නත් පියවර අරගෙන තියෙනවා. ඒ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිවේදනයෙන් පෙන්වලා දෙන්නේ කොළඹ ස්විස්රාන්ත ස්ථානාපති කාර්යාලයේ දේශීය බඳවාගත් කාර්යමණ්ඩල නිලධාරියක් පහුගිය නොවැම්බර් 25 වෙනිදා මුහුණ දුන්නා කියන සිද්ධිය බරපතල ලෙස සැලකිල්ලට ගත්තු ශ්‍රී ලංකා රජයේ මේ පිළිබඳව පූර්ණ විමර්ශනයක් පවත්වන්න නියෝග කරා කියලා. මොකද ස්විස්රාන්ත ස්ථානාපති කාර්යාලයත් නිකුත් කරපු නිවේදනයේ දැක්වෙනවා මේක යම් බරපතල තත්ත්වයක් විදිහට ඔවුන් සලකනවා කියලා. ඔවුන්ගේ වචනවලින්ම කියනවා නම් ස්විස්රාන්තයේ මෙම සිද්ධිය අපගේ රාජ්‍යතාන්ත්‍රික නියෝජිත ආයතනයකට සහ එහි සේවකයන්ට එරෙහිව සිදු ඉතා බරපතල මෙන්ම පිළිගත නොහැකි ප්‍රහාරයක් ලෙස සලකනවා. එහෙම තමයි ස්ථානාපති කාර්යාලයේ නිකුත් කරපු නිවේදනයේ තියෙන්නේ. ඊට ප්‍රතිචාරයක් විදිහට තමයි ශ්‍රී ලංකාව එළමන්තම් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කරපු නිවේදනයේ කියන්නේ මේක බරපතල ලෙස සැලකිල්ලට අරගත් ශ්‍රී ලංකා රජය මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරන්න වහාම නියෝග කරනවා කියලා. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු නිලධාරීන් ඊයේ දවසේ පළවෙනිදා ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා ස්ථානාපති හාන්ස් පීටර් මහත්මයා හමු වෙලා, ඒත් එක්කම නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියාවත් හමු වෙලා මේ පිළිබඳව සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා බලධාරීන් මේ සිදුවීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධ කරපු විමර්ශනවල ප්‍රගතිය ගැන තමයි මේ දැනුවත් කිරීම සිද්ධ කරලා තියෙන්නේ. ස්විස්රාන්ත ස්ථානාපති කාර්යාලය නොවැම්බර් 29 වෙනිදා ලබා දුන්න තොරතුරු මත මේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ කළා. සිද්ධියට මුහුණ පාපු නිලධාරිනියගෙන් ප්‍රශ්න කිරීමට තමන්ට අවස්ථාවක් ඉල්ලා සිටියත් ස්ථානාපති කාර්යාලය ඒ ඉල්ලීම මෙච්චර කාලයක් ඉටු කරේ නැහැ කියලා ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් කරුණු දක්වලා තියෙනවා. මේ සිද්ධියට මුහුණ පෑවා කියලා කියන නිලධාරිනිය වෙනුවෙන් ස්විස් ස්ථානාපති කාර්යාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් සපෙන්ල තොරතුරු වලට අනුව මේ සිදුවීමට අදාළ සිද්ධීන්ගේ පෙළ ගැස්ම සහ කාලවකවානුව මේ සිදුවීමට මුහුණ පෑපු නිලධාරිනිය අදාළ දවසේ ගමන් බිමන් සිද්ධ කරපු ආකාරයත් එක්ක නොගැලපෙනවා කියලා මේ වාර්තාවේ දක්වලා තියෙනවා. ඉතින් මේ අනුව සිද්ධිය යම් පරස්පරතාවක් ඇති කරනවා කියන කාරණේ තමයි වාර්තාවෙන් ඒකට හේතුව. අර මම කලින් කිව්වා වගේ මේ නිලධාරිනියගෙන් සාක්ෂි විමසන්න අවස්ථාවක් ලබා දෙන්න කිව්වා, මේ සාක්ෂි විමසීමට අවස්ථාවක් ලබා දීලත් නැහැ. මේ සිදුවීමට අදාළව පැහැරගෙන ගිය කෙනෙක් ස්ථානයක් පැහැරගෙන ගිය වාහනයක් මේ පිළිබඳව තොරතුරු ලබා දීලත් නැහැ. නමුත් පැමිණිල්ලක් විතරක් තියෙනවා. ඉතින් එක්තරා විදිහකට අපි දැක්ක වාසුදේව නානායක්කාර රාජ්‍ය මාත්‍යවට සඳහන් කරපු විදිහට මේක යම් රජයට මඩ ගහන්න එල්ල කරපු චෝදනාවක් කියලා යම් සැකයක් තියෙනවා කියලා එහෙම සඳහනකුත් තිබුණා. ඉතින් මේ පිළිබඳව ඉදිරියට තවදුරටත් විමර්ශන සිදුවේවි. ඒ අනුව මේක ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්ද නැත්නම් කඩාකප්පල්කාරී පිරිසක් සිදු කරපු දෙයක්ද මඩ ගහන්න සැලසුම් කරපු දෙයක්ද මොකක්ද කියන කාරණේ ඉදිරියේදී විමර්ශන හරහා එළිවේවි. අර අග්‍රාමාත්‍යතුමා සඳහන් කරපු විදිහට පැමිණිල්ලක් කරලා නොතිබුණත් රජයක් විදිහට මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්න සූදානම් කියලා තමයි ශ්‍රී ලංකා රජයේ පාර්ශවයෙන් දිගින් දිගටම කියන්නේ.
මනෝජ්, මෙතනදී හෙළිදරව් වීමක් සිද්ධ වෙලා තියෙනවද මේ නිලධාරිනිය සම්බන්ධව? දැන් ඔය පැහැරගත්ත අය කියන නිලධාරිනිය දැනට කොහෙද ඉන්නේ? ඇගේ තත්ත්වය කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන්?
ඔව්, වාර්තා වෙන තොරතුරු වලට අනුව ඇය යම් අසනීප තත්වයකින් පසු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇතැම් විට ඇය යම් ආකාරයකින් බියවීමකට ලක්වීමක් වැනි කාරණයක් මත තවදුමත් එහෙම ඉදිරිපත් කිරීමේ නොහැකියාවක පසු වෙනවා කියලා තමයි ලැබෙන තොරතුරු වලින් වාර්තා වෙන්නේ. නමුත් ඇයව යම් ආකාරයෙන් කරුණු විමසීමක් සඳහා ඉදිරිපත් කරන්න කියන ඉල්ලීම රජයේ පාර්ශවයෙන්ත් අර කලින් සඳහන් කරා වගේ සිද්ධ කරලා තියෙනවා. නමුත් එහෙම ඇය තවමත් එවැනි කටයුත්තකට ඉදිරිපත් වෙලා නැහැ.
හොඳයි, දැන් අපි දකිනවා මේ සම්බන්ධව නොයෙකුත් ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීම් ශ්‍රී ලංකීය දේශපාලනය තුළ. මේක ඇතැම් වෙලාවට මේ දේශපාලනික කාරණා බවටත් පත් කර ගැනීමක් අපි දකිනවා. ඒ කොහොම වුණත් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කරපු අලුත්ම අදහස මෙහිදී මා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධව සිදුවන පරීක්ෂණ වලදී තවත් එක් සාක්ෂියක් පමණක් පරීක්ෂා කිරීමට තියෙන වගට තමයි වත්මන් අගමැතිවරයා මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කර හිටියේ.
තාම මට වචනයක් කියන්න බෑ. නමුත් මට දැනට තියෙන තොරතුරු අනුව නම් තාම ඔප්පු වෙලා නැහැ. නමුත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ජපන් තානාපති කාර්යාලයේ තියෙන CCTV කැමරාව පරීක්ෂා කරාට පස්සේ මගේ දැනේ ස්ථීර වශයෙන්ම උත්තරයක් දෙන්න පුළුවන් වෙයි. ඒක විතරයි බලන්න තියෙන්නේ. අනිත් ඒවා බලලා තියෙනවා. ඒකත් එක්ක අපිට කියන්න හැකි මොකක් ඇත්ත කතාවක්ද බොරු කතාවක්ද කියලා.
හොඳයි, දැන් අපි මේ ළඟට අවධානය යොමු කරමු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළවෙනි විදෙස් සංචාරයේ ප්‍රතිඵල පිළිබඳව සහ එහිදී සාකච්ඡාවට බඳුනුණු කාරණා පිළිබඳව. අපි දන්නවා ශ්‍රී ලංකාවේ නායකයෙකු පත්වුණු වහාම පළවෙනි විදෙස් සංචාරය සඳහා බොහෝ විට ආරාධනා ලැබෙන්නේ ඉන්දියාවෙන්. ඉතින් සුපුරුදු පරිදි ආරාධනාව ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ලැබුණා. දෙදින නිල සංචාරයක් සඳහා ඒ මහතා ඉන්දියාවට පිටත්ව ගියා. දැන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණිලා සිටින්නේ. මේ සංචාරයේදී සිදුවුණු සුවිශේෂතා සහ සාකච්ඡාවට බඳුනු කරුණු පිළිබඳව මං කැමති මනෝජ් මීලඟට අවධානය යොමු කරන්න.
ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයකට අනුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ පළමු විදේශ සංචාරය විදිහට ඉන්දියාව තෝරගත්තේ. 10 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් එක්ක ඉන්දියාව බලාපිටත්ව ගියා. අර අපි කල්නුත් කිව්වා වගේ අටුවා පොරොන්දු වෙච්ච විදිහට කිසිදු අමාත්‍යවරයෙකු රාජ්‍ය අමාත්‍යවරයෙක් මේ සංචාරය සඳහා එකතු කරගත්තේ නෑ. මේ සංචාරයේදී ඉන්දියා ජනාධිපතිවරයා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කරන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හැකියාව ලැබුණා. සාර්ථක දැක්මක් සහිත ශ්‍රී ලංකාවේ අලුත් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න තමන්ගේ රජයේ පූර්ණ සහයෝගය ලබා දෙනවා කියලා ඉන්දියා අග්‍රාමාත්‍යවරයා එහිදී කිව්වා. ඒ අනුව සහන ණය ප්‍රදානයක් විදිහට $1,400,000 මුදලක් කඩිනමින් ශ්‍රී ලංකාවට පිරිනමන්න ක්‍රියා කරනවා කියලා තමයි ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ. ඒ වගේම ත්‍රස්තවාදී මැඩ පැවැත්වීමට $50,000,000 සහන ණයක් ලබා දෙන්නත් කටයුතු කරනවා කියලා සඳහන් කරලා තිබුණා. තමන්ගේ ආරාධනය පිළි අරගෙන තමන්ගේ ප්‍රථම විදේශ චාරිකාව සටහන් කරලා ඉන්දියාවට පැමිණීම අසල්වැසි රාජ්‍ය ලෙස තමන්ට දැක්වූ ගෞරවයක් විදිහට සලකනවා කියලා තමයි ඉන්දියා ග්‍රාමාත්‍යවරයා සඳහන් කරලා තිබුණේ. ඒත් එක්කම දෙරටේ දිගු කාලීන මිත්‍රත්වය ආර්ථික දේශපාලන සමාජීය වශයෙන් ඉදිරියට රැගෙන යාමට නායකයන් දෙපළම මෙහිදී එකඟ වුණා කියලත් වාර්තා වෙනවා. ඒ වගේම රටවල් දෙකේ ආරක්ෂාව ප්‍රමුඛතාව විදිහට සලකලා කටයුතු කරන්නත් සූදානම් වෙනවා කියලා මෙහිදී සඳහන් කරලා තිබුණා. ඊට පස්සේ පෙරේදා දිනේ 30 වෙනිදා නොවැම්බර් 30 වෙනිදා ඉන්දියාවේ හින්දු පුවත්පතත් එක්කත් මේ සංචාරයට සමගාමීව ජනාධිපතිරයා මාධ්‍ය සාකච්ඡාවකට එක්කාසු වෙලා තිබුණා. එහිදී ඔහු විශේෂ කාරණා කිහිපයක් ගැන අවධානය යොමු කරලා තිබුණා. චීනය ශ්‍රී ලංකාව ඇතුළේ සිදු කරන ආයෝජන වලට විකල්පයක් විදිහට ඉන්දියාව වගේම කලාපයේ අනිත් රටවල් වලටත් ශ්‍රී ලංකාවේ වැඩි ආයෝජන සිදු කරන්න පුළුවන්. ඒත් එක්කම චීනය, පාකිස්තානය වගේ රටවල් එක්ක ශ්‍රී ලංකාව පවත්වන සම්බන්ධතා ඉන්දිය බලධාරීන් සැකයකින් ගැටලුවකින් බලන්න අවශ්‍ය නෑ කියලත් ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. විශේෂයෙන්ම වරාය සංවර්ධනය, ත්‍රිකුණාමලයේ ඉන්ධන ගබඩා සංකීර්ණය ගැන 2017 අවුරුද්දේ ඉන්දියාව සමග අත්සන් කරපු අවබෝධතා ගිවිසුම ගැනත් විමසීමක් කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණේ මේ ගැන යම් යම් ක්‍රමවේදයන් වෙනස් කළ යුතු ව්‍යාපෘති කිහිපයක් පවතිනවා. ඉන්දියා අගමැතිතුමාගේ මීළඟ ශ්‍රී ලංකා සංචාරයේදී මේ ගැන වැඩිදුරටත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම හම්බන්තොට වරාය ගැන, ඒත් එක්කම හෝටල් දෙකක් බදු දුන්නු ආකාරය, මේ ක්‍රියාකලාපයන් එතරම් අනුමත කරන්නේ නැහැ කියන කාරණේ ජනාධිපතිතුමා සඳහන් කරලා තිබුණා. 99 අවුරුද්දක බද්දක් සඳහා මේ හම්බන්තොට වරාය වැනි වරායක් බදු දීම සම්බන්ධයෙන් අනාගත පරපුර කවද හරි දවසක දොස් පවරාවි. ඒ නිසා මේ සම්බන්ධයෙන් මැදිහත් වීමට තමන්ගේ රජයේ තීරණය කරලා තියෙනවා කියලත් ජනාධිපතිවරයා සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳවත් අදහස් දැක්වීමක් කරලා තියෙනවා. ඒ අනුව තමන්ට යම් ආකාරයකින් තුලින් දෙකක බලයක් ඉදිරි මහමැතිවරණයකින් ලැබුණොතින් 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ නැවත සංශෝධනයකට ලක් කරන්න උත්සාහ කරන බවත් එහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉන්දිය සංචාරයේදී සඳහන් කරලා තිබුණා.
මේ ගෙවිලගිය සතියේදී ශ්‍රී ලංකාවේ මේ අලුතෙන් ජනාධිපතිවරයෙක් පත් වුණාට පස්සේ රජයේ පිහිටුවීමේ කාර්යාවලියේ යම් වැදගත් සිදුවීම් කිහිපයක් සිද්ධ වුණා. කැබිනට් අමාත්‍යවරු පත් කරා, ඊට පස්සේ රාජ්‍ය අමාත්‍යවරු නම් කරනු ලැබුවා. ඒ රාජ්‍ය අමාත්‍යවරුන් අතරට අලුත් මුහුණුත් අපි දුටුවා. ඒ නිසා පොඩ්ඩක් ඒ පිළිබඳවත් සමාලෝචනයකදීම වඩාත් සුදුසුයි කියලා මම විශ්වාස කරනවා. අපි කැමති සවිස්තරාත්මකව විස්තර දැනගන්න මනෝජ්.
අපි පසුගිය සඳුදා දිනේ වැඩසටහනුත් රාජ්‍ය අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්කිරීම පසුගිය සඳුදා දිනේ සිද්ධ වෙයි කියලා බලාපොරොත්තු වුණා. නමුත් ඒක බදාදා දිනේ දක්වා කල් ගියා. ඒකට හේතුව දැන් අපි දන්නවා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් එක්ක එකතු වෙන කණ්ඩායම 96ක කණ්ඩායමක් බවට පත් වෙනවා. ඒකට හේතුව තමයි 2015 පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් විපක්ෂයට එකතු වුණු කණ්ඩායම 96යි. ඒකෙන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ විදිහට ගිහිල්ලා ජාතික ආණ්ඩුවට සහයෝගය ලබා දුන්නා. නමුත් මෙවර 2019 ජනාධිපතිවරණයේදී මේ සියලු කණ්ඩායම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එකතු වුණේ. එතකොට ආයෙමත් මේ 96 දෙනාගේ කණ්ඩායමම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න, ඒ කියන්නේ විපක්ෂ කණ්ඩායම් විදිහට එකතු වෙනවා. එතකොට මේ පිරිසට කොහොමද අමාත්‍යදුර ලබා දෙන්නේ කියන, ඒ කියන්නේ ඇතැම්ම හිටියා දිගින් දිගටම කැබිනට් අමාත්‍යදුර දරපු අය, ඉහළ තනතුරු දරපු අය, මේගොල්ලන් ගෙන් සීමිත කැබිනට් එකක් පත් කරන්නේ කොහොමද කියන අභියෝගයට ආයි මුහුණ දුන්නා. ඒකට මුහුණ දීලා අග්‍රාමාත්‍යවරයා ඇතුළු 16 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කරගත්තා. ඊට පස්සේ තව 80ක විතර පිරිසක් ඉන්නවා ඉතුරු රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු ප්‍රමාණය ලබා දෙන්නේ. ඒ ප්‍රමාණය උපරිමව 40ක්. නමුත් අපි දැක්ක 38 දෙනෙක් අවසානයේ ක්‍රතාවයන්ගෙන් පත් කරගන්නවා. ඇතැම් අය යම් නොකමැත්තකින් හිටපු බව වාර්තා වුණා. දැන් උදාහරණයක් විදිහට ෆයිස මුස්තාෆා වගේ අමාත්‍යවරු සඳහන් කරලා තිබුණා මට රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ගැන තරම් එච්චර ගාණක් නෑ. ඒකට හේතුව තමයි කැබිනට් අමාත්‍යවරයෙක් විදිහට කටයුතු කරපු නිසා කියලා. වාස්දේව නානක්කාර මැතිතුමා වගේ සඳහන් කරමින් තිබුණා අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යංශයක රාජ්‍ය මාත්‍යවරයක් දුන්නොත් බාර ගන්නවා, නැත්තම් බාර ගන්නේ නෑ, මොකද මට වැඩිය කනිෂ්ඨ අය ඉතුරු ඇමතිවරු එහෙම කියලා. කොමුණත් අවසානයේ වාස්දේව නානක්කාර මැතිතුමාටත් අවස්ථාව හම්බ වුණා ජන සම්පාදන පහසුකම් රාජ්‍ය මාත්‍යවරයා විදිහට දියුරුම් දෙන්න. ඒක ජනාධිපතිවරයාට තියෙන අමාත්‍යංශය. කොමුණත් බදාදා දවසේ රාජ්‍ය අමාත්‍යවරු 35 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 3 දෙනෙක් දියුරුම් දුන්නා. එදා හවස වෙද්දී ආයෙමත් මේ නියෝජ්‍ය අමාත්‍යවරු 3 දෙනාත් රාජ්‍ය අමාත්‍යවරු 3 දෙනෙක් බවට පත් වුණා. ඒකට හේතුව මේ නියෝජ්‍ය අමාත්‍යවරු සඳහන් කරලා තිබුණා ඇතැම් තමන්ගේ විෂයන් සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයෙකුත් ඉන්නවා, රාජ්‍ය අමාත්‍යවරයෙකුත් ඉන්නවා, තමන් එතකොට නියෝජ්‍ය අමාත්‍යවරයා, එතකොට වැඩ කරගෙන යන්න අපහසු වෙයි කියලා. ඒකට උත්තරයක් විදිහට ඒ 3 දෙනාටත් නියෝජ්‍ය අමාත්‍යවරු 3 දෙනාටත් රාජ්‍ය අමාත්‍ය තනතුරු ලබා දුන්නා. ඒ අනුව ප්‍රජා සවිබල ගැන්වීම සහ වතු යටතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට දියුරුම් දුන්නු නිමල් ලංසා පස්සේ සමාජ සවිබල ගැන්වීම රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දියුරුම් දුන්නා. ධීවර හා ජනජ සම්පත් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දීපු කංචන විජේසේකර පස්සේ තේ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නා. ඉන්දිකා අනුරුද්ධ අවසානයේ නිවාස රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නට ඔහු රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට දිවුරුම් දුන්නේ. ඉතින් මේ තුන් දෙනාටත් පස්සේ රාජ්‍ය මාත්‍ර තනතුරු ලබා දෙන්න තීරණය කළා. දැන් උදාහරණයක් විදිහට කියනවා නම් ඉන්දිකා අනුරුද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වැඩ බාර ගන්න එනකන් ජනක බණ්ඩාරට එන්නකෝ කැබිනට් අමාත්‍යවරයා බලාගෙන ඉඳලා තියෙනවා. ඉන්දිකා අනුරුද්ධ මැතිතුමාගේ පෞලිය ඥාතිනුත් ඒ ස්ථානයේ බලාගෙන ඉඳලා තියෙනවා. නමුත් මොහු පරක්කු වෙන නිසා හොයලා බලද්දී ඒ මොහොතේ තමයි දැනුම් දීලා තිබුණේ තමන්ට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දුන්නා කියලා. ඒතරම් ඉක්මනට කතා බහ කරලා මේ දේවල් වෙනස් වෙලා තිබුණා. අර මම කලින් කිව්වා වගේ මේ විෂය බෙදී යාම සහ තමන් නියෝජ්‍ය අමාත්‍යවරු විදිහට කටයුතු කරන අමාත්‍යංශ වලට රාජ්‍ය සහ කැබිනට් කියන අමාත්‍යවරු දෙදෙනෙකුත් ඉහළින් ඉන්නවා කියන කාරණේ මත. කොහොම වුණත් අලුත් මුහුණු 15ක් එකතු වෙලා තිබුණා. මේ 15 නම් වශයෙන් සඳහන් කරනවා නම් මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, විජිත බේරුකොට, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර, විදුර වික්‍රමනායක, ෂහාන් සේමසිංහ, එතකම කනක හේරත්, දිලුම් මමුණුගම ලොහන් රක්වත්ත, විමල වීර දිසානායක, ජයන්ත සමරවීර, සනත් නිශාන්ත, තාර්ක බාලසූරිය. මේ අය පළමුවරට තමයි රාජ්‍ය අමාත්‍යවරුන් විදිහට දිවුරුම් දුන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වයෙන් බැලුවොත් 8 දිනකට රාජ්‍ය අමාත්‍ය දුර හම්බ වුණා. එස්.පී. දිසානායක, ජෝන් සෙනවිරත්න, මහින්ද සමරසිංහ, රංජිත් සීමලා පිටිය, දුමින්ද දිසානායක, දෑසිරි ජයසේකර, ලසන් තලගිය, වන්න තිලංක සුමතිපාල මේ කියන පිරිසට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැත්තෙන් රාජ්‍ය අමාත්‍ය දුර හම්බ වුණා. තව යම් රාවයක් යනවා TBA කනායක සහ ඩිලාන් පෙරේරා කියන මන්ත්‍රීවරුන් දෙදෙනාටත් යම් රාජ්‍ය අමාත්‍ය දුර ලබා දීමක් සිද්ධ කරයි කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලයේ 30යි රාජ්‍ය සහ නියෝජ්‍ය 40ක් පත් කරන්න පුළුවන්. කැබිනට් 30ක් පත් කරේ නැහැ, 16යි ඉන්නේ. රාජ්‍ය නියෝජ්‍ය 38යි පත් කරේ, තව දෙකක් හිස් තියෙනවා. ඇතැම් විට මේ දෙදෙනාටත් රාජ්‍ය අමාත්‍ය දුර දෙකක් ඉදිරියේ ලබා දෙන්න යම් සූදානමක් තියෙනවා දෝ කියන රාවයක් පැතිර යමින් තිබෙනවා. අපි බලමු මේක සත්‍යක් බවට ඉදිරියපත් වෙයිද කියලා.
ඔව්, ඒතකම මේ කැබිනට් මණ්ඩලයේ රැස් වුණානේ. එතකොට අලුත්ම කැබිනට් ඩිසිෂන්ස්, කැබිනට් තීරණ විදිහට මොනවද ගත්තේ කියලාත් දැනගන්න කැමතියි.
විශේෂයෙන් යම් සහන පැකේජ් පිළිබඳව පහුගිය දිනවල සාකච්ඡා කළා ජනාධිපතිවරණ වේදිකාවේ. ජනතාවට බදු බර වැඩි, භාණ්ඩ බිල වැඩි, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට තියෙන රජයක් පත් වුණු සැනින් සහන ලබා දෙන්න කටයුතු කරනවා කියලා සඳහනක් කරලා තිබුණා. ඉතින් ඒකට විසඳුමක් ලෙස තමන්ගේ පළමු කැබිනට් රැස්වීමේ පසුගිය බදාදා දිනේ කැබිනට් මණ්ඩලය රැස් වුණේ. පසුගිය ආණ්ඩුවේ අගහරුවාදා දිනේ තමයි කැබිනට් රැස්වීම පටන් ගත්තේ. මෙවර බදාදා දිනේ තමයි පහුගිය බදාදා පළවෙනි වතාවට කැබිනට් මණ්ඩලය රැස් කරලා තිබුණේ. මෙහිදී බදු කිහිපයක් අඩු කරන්න තීරණය කරලා තිබුණා. උපයන විට ගෙවීම්, තැන්පතු මත රඳවා සභා ගැනෙන බද්ද, ජාති ගොඩනැගීමේ බද්ද, ඒත් එක්කම වැඩ බද්ද 15% ඉඳලා 8% අඩු කරා. දුරකථන සේවා බද්ද 25% අඩු කරා. කෘෂිකාර්මික ආදායම් මත අයකර බදු ඉවත් කරන්න අලුත් ආණ්ඩුව කටයුතු කළා. ඉතින් මෙවැනි කාරණා ගැන විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා. ඒත් එක්කම පළමු කැබිනට් මණ්ඩල රැස්වීමේදීම කැබිනට් ප්‍රකාශකවරුන් දෙදෙනෙක් පත් කරා. එක්කෙනෙක් තමයි ආචාර්ය බන්දුල ගුණවර්ධන, අනෙක් කෙනා තමයි වෛද්‍ය රමේෂ් පතිරණ. රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා අමාත්‍යවරයෙක් විදිහට කුළුදුලේ වැඩ බාරගත්තේ. තරුණ අමාත්‍යවරයෙක් විදිහට තමයි ඔහුට මේ වගකීම් බාර දුන්නේ. ඒ අනුව අලුත් ජනාධිපතිතුමා තීරණය කරලා තියෙනවා ඔව්ව සම කැබිනට් ප්‍රකාශක විදිහට පත් කරන්න බන්දුල ගුණවර්ධන ඇමතුමත් එක්ක. ඒත් එක්කම විශේෂ කැබිනට් පත්‍රිකා කිහිපයක් යොමු කරලා තිබුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමා කැබිනට් පත්‍රිකා දෙකක් අග්‍රාමාත්‍යවරයා විදිහට ඉදිරිපත් කරලා තිබුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති GL පීරිස්පතිතුමා අගමැතිවරයාගේ විදේශ සම්බන්ධතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකෙක් විදිහට පත් කරන්න. ඒත් එක්කම ඊට මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් අගමැතිවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා විදිහට පත් කරන්න තීරණය කරලා තිබුණා. පාසල් නිලැඳුම් සම්බන්ධයෙන් උත්යම් දීර්ඝ සංවාදයක් ශ්‍රී ලංකා සමාජයේ ඇති වෙලා තිබුණා. ඒකට හේතුව තමයි පාසල් නිවාඩු කාලේ මේ ආරම්භ වෙලා තියෙන්නේ. නමුත් නිවාඩුවට කලින් ඇඳුම් දෙන්න, නිලැඳුම් දෙන්න බැරි වුණා. ඒකට හේතුව පහුගිය ඡන්දේ කාලයේ මැතිවරණ මෙහෙයුම්වල නිරත වීම කියලායි වාර්තා වෙන්නේ. කොහොම වුණත් පාසල් නිලැඳුම් වෙනුවට පහුගිය ආණ්ඩුව ලබා දුන්නා වගේ වවුචරයක් ලබා දීමේ සූදානමක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. සුරක්ෂා රක්ෂණය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවලා තිබුණා. මේක දිගින් දිගටම පවත්වාගෙන යන තීරණය කරලා තිබෙනවා. පෞද්ගලික රක්ෂණ සමාගමකට නැතුව රජයේ රක්ෂණ සමාගමකට මේක ලබා දෙන්න පුළුවන් කියන කාරණය නිසා බලන්න තීරණය කරලා තියෙනවා. මෙවැනි කාරණා පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා පළමු කැබිනට් රැස්වීමේදී. මේ විශේෂත්වය වන්නේ ජනතාවට සහන ලැබෙන විදිහට බදු අඩු කිරීම රැසක් සිද්ධ කරා ඒ වායේ ප්‍රතිලාභය ජනතාවට ලබා දීමේ බලාපොරොත්තු ඇතිව යම් ආකාරයෙන් ජීවන වේදමට සහනයක් ලබා දීමේ බලාපොරොත්තු වෙමි.
හොඳයි, සම්බන්ධව නව කැබිනට් ප්‍රකාශක බන්දුළු ගුණවර්ධන මහතා අදහස් දක්වීමක් සිදු කළා මෙන්න මේ ආකාරයට.
ගෘහස්ත නිෂ්පාදන සඳහා අය කරන ජාතිය ගොඩනැගීමේ බද්ද ආර්ථික සේවා ගාස්තු බැංකු හා මූල්‍ය ආයතන වලින් අය කරන හර බද්ද කොටස් වෙළඳපොළ මත අය කරන ප්‍රාග්ධන ලාභ බද්ද උපයන විට අය කරන ආදායම් බදු උපයන විට ගෙවීම සඳහා වෙන ආදායම් බදු පොලී මත අය කරන විවිධ වර්ගයේ රැඳවුම් බදු ණය සේවා බදු කියන බදු වර්ග සියල්ල වාම ක්‍රියාත්මක වෙන පරිදි අහෝසි කරන්නට තීරණය කරලා තිබෙනවා. මේ වන විට අය කරමින් තියෙන 15%ක වැඩ බද්දක් 2%ක ජාතිය ගොඩනැගීමේ බද්දක් දෙකම එකතු වෙච්චාම 17%ක් වෙන බද්ද ගලපලා 8% දක්වා වාහ ක්‍රියාත්මක වෙන පරිදි වැඩ බද්ද පහත එළනවා 2019-12 පළවෙනි දේ ඉඳන්.
ඒතකම අපි දකිනවා නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමගම අලුත් තීරණ පිළිබඳව ඔහු ගන්නාවෝ තීරණවල යම් වෙනසක් සිදුවන ආකාරය පිළිබඳවත් අපි නිරීක්ෂණය කරනවා පොදු මහ ජනතාව විදිහට. ඉන් එක් අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන් රාජ්‍ය සංස්ථා වලට සභාපතිවරුන් පත් කිරීම සඳහා නව ක්‍රමෝපායක් හඳුන්වා දීම, මේක මේ කමිටුවක් මගින් පත් කරලන්නට ජනාධිපතිවරයා තීරණය කළ තියෙනවා. ඒ සම්බන්ධව තියෙන අවධානය කොහොමද ශ්‍රී ලාංකීය සමාජය තුළ, කොහොමද මේක ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිවරයාගේ යෝජනා වෙලා තියෙන්නේ?
ඔව්, කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීපු දවසේම ජනාධිපතිතුමා කිව්වේ විශේෂයෙන් රාජ්‍ය ව්‍යවසාය මණ්ඩල, ව්‍යවස්ථාපිත මණ්ඩල, රජයේ සතු වාණිජ ව්‍යාපාර මේ සඳහා දක්ෂ වගේම සුදුසුකම් සහිත පුද්ගලයින් ඉදිරිපත් කරන්න ඕනේ. මේ ආයතන ලාභ ලබන තැනට පත් කරගන්න පුළුවන් එවැනි පුද්ගලයන් හරහා කියන අදහසක් ජනාධිපතිතුමාට තිබුණා. ඒත් එක්කම ඇමතිවරුන්ට කිව්වේ තමන්ට නිර්දේශ කරන්න පුළුවන් නම් මෙහෙම දක්ෂයන් ඉන්නවා කියලා, ඒ තොරතුරු තමන්ට ලබා දෙන්න කියන කාරණේ තමයි සඳහන් කළේ. අර ඍජුව ඇමතිවරුන්ට කැමති අය මේ සංස්ථා සභාපති ආදී තනතුරු වලට පත් කරනවා වෙනුවට. දැන් ඒ සඳහා සායපුද්දල කමිටුවක් පත් කරලා තියෙනවා නිර්දේශ ඉදිරිපත් කරන්න. යම් නමක් තිබෙනවා නම් ආයතනයක ප්‍රධානියෙක් හැටියට මේ කමිටුවට ඉදිරිපත් කරලා කමිටුවේ නිර්දේශය මත තමයි අදාළ තෝරා ගැනීම සිද්ධ කරන්නේ. ඒත් එක්කම දැන් අපි දැක්ක පෞද්ගලික සතියේ තව විශේෂ සිද්ධියක්, මේ රාජ්‍ය ආයතනවල ඉහළ තනතුරු සඳහා සුදුසුකම් තියෙන ඕනම පුරවැසියෙකුට අයදුම්පත් ඉදිරිපත් කරන්න පුළුවන්, තමන්ට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් නිර්දේශ කරලා මේ කමිටුව හරහා එවැනි පුද්ගලයින් තනතුරු වලට පත් කරන්න පුළුවන් කියලාත් වාර්තා වුණා. දැන් මේ මණ්ඩලය 6 දෙනාගේ මණ්ඩලයට අයිති වෙනවා. හිටපු අමාත්‍ය මණ්ඩල ලේකම්වරයෙක් වන සුමිත් අබේසිංහ, ඔහු මේ සයපුද්ගල කමිටුවේ ප්‍රධානියා. ඊට අමතරව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගුඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප්‍රසන්න ගුණසේන, මහාචාර්ය ජගත් වැල්ලවත්ත මේ කියන කණ්ඩායම තමයි මේ කමිටුවට ඇතුළත් වෙන්නේ. ඔවුන් කියන්නේ December 18 වෙනිදාට කලින් මේ කමිටුවට පුද්ගලවින් වනං ඉදිරිපත් කරන්න, ඒ හරහා අදාළ පත්කිරීම් කමිටුව හරහා සිදු කරන්න පුළුවන් කියන කාරණය. මේක යහපත් යෝජනාවක්, යහපත් ප්‍රවණතාවක්. ඡන්දෙට උදව් කරපු දේශපාලන හිතයිෂීන් ආයතනවල ප්‍රධාන පුටුවලට පත් කරාම පහුගිය දශක ගානක් තිස්සේ සිදුණු කාරණා පිළිබඳව සමාජීය සංවාදයක් තිබෙනවා. එහෙම නොමැතිව සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කරලා රජයේ ව්‍යාපාර වුණත්, රජයේ ආයතන වුණත් පාඩු අවම කරන ලාභ ලබන ආයතන බවට පත් කරන්න දක්ෂ අධ්‍යක්ෂින් තියෙන සුදුසුකම් තියෙන පළපුරුද්දක් තියෙන පිරිසක් පත් කර ගැනීම ඌමනාව මම හිතන්නේ ශ්‍රී ලංකේ සමාජයේ බොහොම ඉහළින් සාකච්ඡා වෙනවා.
මම ඊළඟට අවධානයට ලක් කරන්නට කැමති විපක්ෂ නායක තනතුර සම්බන්ධව ඇතිවලා තියෙන අර්බුදකාරී වාතාවරණය පිළිබඳව. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ පක්ෂ එකතු වෙලා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කළා සජිත් ප්‍රේමදාස මහතා. ඒ මහතාට ජයග්‍රහණය කරන්නට හැකියාවක් නොලැබුණාට ඡන්දයෙන් පස්සේ පක්ෂය තුලින්ම විශාල මතවාදයක් නැගෙන්නට පටන් ගත්තා විපක්ෂ නායක තනතුර සජිත් ප්‍රේමදාස මහතාට ලැබිය යුතුයි කියලා. ඇතැම් පාර්ශ්වයක් කිව්වා හිටපු අගමැති, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පක්ෂනායක විදිහට සිටින රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් මේක ලැබිය යුතුයි කියලා. මේ දෙදෙනා අතර එකඟතාවක් ඇති විය යුතු බවට තමයි එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වෙලා සිටින අනිකුත් සුළු ජාතික පක්ෂවල අදහස් වෙලා තිබුණේ. මේ කාරණා අපි දැක්ක දැන් මාධ්‍ය තුලින්. දැන් මේ සතිය වෙනකොට මේ විපක්ෂනායක තනතුරු සම්බන්ධව තියෙන වාතාවරණය මොකක්ද එක්සත් ජාතික පක්ෂය ඇතුළත?
මේක තවමත් නොවිසඳුණු ගැටලුවක්. දැන් පක්ෂයේ මහලේකම්වරයා විදිහට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ඉදිරිමත් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව විපක්ෂ නායකවරයා විදිහට පත් කරන්න කියලා පක්ෂයේ විදිහට ඉල්ලීමක් කරලා කතානායකතුමාට ලියුමක් දීලා තියෙනවා. ඊට පස්සේ තවත් ලියුමක් බහර දීලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය පළ කරන 50කට ආසන්න පිරිසක් අත්සන් කරපු ලිපියක් අජිත් පෙරේරා හිටපු ඇමතිවරයා කතානායකතුමාට යවලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව මේ ගැටළු විසඳගන්න සාකච්ඡා කරන්න පහුගිය අඟහරුවාදා කතානායක නිල නිවසේදී හමුවක් සූදානම් කරලා තිබුණා. කතානායකතුමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමයි සජිත් ප්‍රේමදාස මැතිතුමයි එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරන්න. කොමනත් රනිල් වික්‍රමසිංහ මහත්මයා කතානායකතුමාගේ ස්ථානයට ගිහිල්ලා නිල නිවසට ගිහිල්ලා පැයකට වැඩි කාලයක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉඳලා තියෙනවා. ඒත් ඒ වෙනකම් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සාකච්ඡාවට ආවේ නැහැ. ඔහු කියලා තිබුණේ තමන් අසනීප තත්වයකින් ඉන්නවා. ඒත් එක්කම විල්පත්තු අභයභූමිය ආශ්‍රිත ප්‍රදේශයේ තමන් ඉන්නේ. ඒ හින්දා මේ රැස්වීමට පැමිණෙන්න අමාරුයි කියලා. කොමනත් විපක්ෂ නායක දුරය ගැන වගේම එක්සත් ජාතික පක්ෂයේ ලැබපු මේ මැතිමරණ පසුබෑම ගැන ඒ වගේම අනාගතයේදී පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම මේ වැනි කාරණා පිළිබඳව කතානායකතුමාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අතර යම් ආකාරයකින් සාකච්ඡා වෙලා තියෙනවා. දීර්ඝ ලෙස සජිත් පාර්ශ්වයේ විපක්ෂ නායකකම ඉල්ලලා ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබුණත් එහෙම ලියුම් ලියන්න නැතුව වෙනම ඉල්ලීම් ඉදිරිපත් කරන්න නැතුව තමන් එක කතා බහ කරා නම් යම්කිසි එකඟතාවයකට එන්න තිබුණානි කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙහිදී යම් අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මනෝගණේෂන් වගේ එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ දේශපාලන පක්ෂ ඔවුනුත් කියන්නේ මේ සතියේදී මේ ගැටලුව නිරාකරණය වේවි. ඇතැම් වෙලාවට පක්ෂ නායක දුරය රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියා ගන්නවා නම් විපක්ෂ නායක දුරය සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලැබේවි. මෙවැනි සංවාද කිහිපයක් තිබුණත් මේ සතියේ මේ සංවාද නිමාවකට පත් වෙයි කියලා විශ්වාස කරනවා. කොමනත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කරුජයසූරිය මැතිතුමාගෙනුයි යම් ආකාරයකින් ඉල්ලීමක් කරලා තියෙනවා. ඊළඟට ඉදිරිපත් වන මහමැතිවරණයකදී සජිත් රනිල් දෙන්නම ටිකක් පස්සට වෙලා ඉඳලා කරුජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කරලා මහමැතිවරණ මෙහෙයුමක් දියත් කරොත් හොඳයි කියලා. මෙහිදී කොහොමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අදහස් දක්වමින් කියලා තියෙනවා. දැන් කරුටත් එපා වෙලා තියෙන්නේ. එයා එකපයින් මේ වැඩේට දැන් සූදානම් නැහැ වගේ තමයි පේන්නේ. සිංහල බෞද්ධ පදනම රැකගන්න පුළුවන් තරුණ කෙනෙක් ගැන අවධානය යොමු කිරීම පක්ෂයටත් වාසි. ඒ තමනුයි, ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කරුජයසූරිය මැතිතුමයි කිරියල් ලක්ෂ්මන් කිරියල් හිටපු මැතිතුමා වගේ ප්‍රවීණයන් මේ කණ්ඩායමේ ඉන්නම ඕනේ. සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙනුත් උපරිම සහයක් පක්ෂයට ලබා ගන්න ඕන කියලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ස්ථාවරයේ විදිහට සඳහන් කරලා තිබුණා. දැන් ඊයේ දිනේ වෙන විට අපි දැක්කා විජේපාල හෙට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීතුමා සඳහන් කරනවා ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලුවා වගේම මහමැතිවරණයටත් අගමැති අපේක්ෂකයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් වෙයි කියන වගේ අදහසක් කියලා තියෙනවා. ඉතින් මේ කණ්ඩායම් දෙක අතර පරස්පර විරෝධී අදහස් මතුවෙමින් තිබෙනවා. තවමත් විපක්ෂ නායක දුරේ සම්බන්ධයෙන් ගැටලුව නිමාවට පත් වෙලා නැහැ. මේ සතියේදී බොහෝ දුරට මෙය නිමා කරගන්න පුළුවන් විසඳුමකට එන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා.
ඒ වගේම අපිට ආරංචිය වෙනවා පාර්ලිමේන්තු වාර අවසානයේ සඳහා දින නියම කරන්නට නියමිතයි කියලා. ඒ පිළිබඳව වාර්තාවන තොරතුරු මොනවද මනෝජ්?
තාම නිල වශයෙන් මේ ගැන තොරතුරක් නැතත් ජනාධිපතිතුමාගේ ඉන්දියා සංචාරයෙන් පස්සේ ඉතා කඩිනමින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම සිද්ධ වෙයි කියලා විශ්වාස කරන එක අද හෝ හෙටවත් ජනාධිපතිතුමා තීරණය කරන්න හැකියාව ලැබෙනවායි කියලායි වාර්තාවෙන්. මේකට හේතුව ජනාධිපතිතුමා ආණ්ඩුවක් භාරකාර ආණ්ඩුවක් පිටෙව්වත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ඕකට නැහැ. ඒ අනුව පාර්ලිමේන්තුවට ගෙනාපු අනපනක් තියෙනවා, පත් කරපු කාරක සභා තියෙනවා. මේ සියල්ල තාම සක්‍රීය තත්ත්වයේ තියෙන්නේ. ඒවා ඡන්දයෙන් සම්මත කරලා පත් කරගන්න හෝ වෙනස් කරන්න හෝ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මේ ආණ්ඩුවට නැහැ. ඒ හින්දා සභා අවසන් කරාට පස්සේ පාර්ලිමේන්තුවේ වාර අවසන් කරාට පස්සේ මේ යෝජනා හෝසි වෙනවා, කාරක සභා හෝසි වෙනවා, අලුතෙන් පත් කර ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මෙවැනි දෙයට ඉඩ ලබා ගැනීමක් විදිහට පාර්ලිමේන්තුවේ වාර අවසන් කරලා කිටි කාලයකින් නැවතත් පාර්ලිමේන්තුව රැස්වේවි කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ජනාධිපතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ආපු ගමන් කටයුතු කරනවා කියලායි වාර්තා වුණේ. තවමත් නිශ්චිතව දිනයක් ප්‍රකාශ කරන්න බැහැ. යම් අනුමාන තිබෙනවා අද හෝ හෙට වුවත් මෙය සිදුවේ හැකි කටයුත්තක් වෙයි කියලා.
ඔබ දන්නවා මේ පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ මැතිවරණ සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සම්බන්ධව තිබුණු විශේෂිත අවධානය, විශේෂයෙන්ම ජනතා ආදරයට පත්වුණු මැතිවරණ කොමසාරිස්වරයෙක් විදිහටත් මහින්ද දේශප්‍රිය මහතා යම් කිසි වූ ජනප්‍රියත්වයක් ශ්‍රී ලංකාව තුළ හිමිකරගෙන සිටිනවා. අපිට ආරංචි ලැබෙනවා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තමන්ගේ තනතුරෙන් ඉල්ලා අස්වෙන්න බවට දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවලා තියෙනවා කියලා. මේකට හේතු වශයෙන් මහින්ද දේශප්‍රිය මහතා මොන වගේ කාරණාද ඉදිරිපත් කළා තියෙන්නේ මනෝජ්?
ඔහු කොහොමත් මැතිවරණ මෙහෙයුමේ අවසාන කාලයේ සඳහන් කරමින් සිටියේ ඔහු මැතිවරණ කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් වෙනවා කියලා. හැබැයි ඔහු මැතිවරණ කොමිසමෙන් ඉවත් වෙනවා, මේ ප්‍රවාහයෙන් අයින් වෙනවා කියලා තිබුණේ නැහැ. නමුත් ප්‍රසිද්ධියේ කිව්වා කොමිසමේ සභාපති ධුරයෙන් ඔහු ඉවත් වෙනවා කියලා. ඒ අනුව කථානායකතුමාට මේ පිළිබඳව ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ඉල්ලීම කථානායකවරයාට කරාට ඒ ඉල්ලීම බාධිරණිකුත් උනේ නැහැ. නමුත් කථානායකවරයා ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් වෙන්න ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ බව කථානායකතුමාටත් දැනුම් දීලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා විදිහට මේ ඉල්ලීම ගැන ප්‍රතිචාර දැක්වීමක් විදිහට ඔහු කියලා තිබුණේ මහින්ද දේශප්‍රිය මහත්මයා මේ අවස්ථාවේදී තමන්ගේ ධුරයෙන් ඉවත් නොවි පූර්ණ කාලයෙම මේ කටයුතු කිරීම සුදුසුයි කියලා. විශේෂයෙන් පෞද්ගලික ජනාධිපතිවරණයෙන් සභාපතිවරයාගේ නායකත්වය යටතේ මැතිවරණ කොමිෂන් සභාව ඉටු කරපු කාර්යභාරය පිළිබඳව ඇගයීමක් කරලා තියෙනවා. ඉදිරි මැතිවරණ හා සම්බන්ධව මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධව හඳුනාගෙන තියෙන වැඩගත් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට, ඒ වගේම ඉස්සරහට එන්න තියෙන තීරණාත්මක මැතිවරණ ප්‍රශස්ත අන්දමින් මෙහෙයවීම, මෙවැනි කාරණා මත පදනම් වෙලා ඔහුගේ දායකත්වය දිගින් දිගටම ලබා දෙන්න වැඩගත් තියෙන කාරණේ තමයි කථානායකවරයා තමන්ගේ නිවේදනයෙන් දැනුම් දීලා තියෙන්නේ. ඊට පස්සේ මහින්ද දේශප්‍රියමැතිතුමා මැතිවරණ කොමිසම විදියට අදහස් දක්වන ඔහු කියලා තිබුණා ලබන අවුරුද්දේ මාර්තු 1 වෙනිදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරෙව්වොත් 2020 අප්‍රේල් මාසයේ අග හරි මේ මාසේ මුල සතිය හරි පාර්ලිමේන්තුව මැතිවරණය පවත්වන්න පුළුවන්. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විදියට ඔහු කථානායකවරයාගෙන් යම් ඉල්ලීමකුත් කරලා තියෙනවා. දැනට අත්විටුවලා තියෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන්න අවශ්‍ය රෙගුලාසි පාර්ලිමේන්තුවේ හැකියක්මනින් සම්මත කරලා දෙන්න කියලා. ඒ පිටම 2018 අවුරුද්දේ තිබුණු පළාත් පාලන මැතිවරණයේ හඳුනාගත්තු ගැටලු නිවැරදි කරන්න නව සංශෝධන පළාත් පාලන මැතිවරණ පනතට ඉදිරිපත් කරන්න යම් සූදානම්කුත් තියෙනවා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඒත් එක්කම මාධ්‍ය උපමාන නීතියක් විදිහට සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා දෙන්න කියලා යම් ඉල්ලීමක් කරලා තිබුණා. දැන් ඊයේ දිනේ යම් සාකච්ඡාවක් තිබුණා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ අපමුදල් සම්බන්ධයෙන්. ජනාධිපතිවරණට අපේක්ෂකයෝ 35 දෙනෙක් ඉදිරිපත් වුණත් දෙන්නයි අප බේරගත්තේ. ඉතුරු 33 දෙනාගේම අප රාජ්‍ය සන්තක වුණා. ඒකට හේතුව 12.5% ඡන්ද ප්‍රතිශතය ලබා නොගැනීම. අවමව අප නැවත ලබා දෙන්න නම් 12.5% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්න ඕන. කිසිදු අපේක්ෂකයකට එම හැකියාවක් ලැබුණේ නැහැ. හින්දා ඉස්සරහට ජනාධිපති අපේක්ෂකයන්ගේ අපමුදල රුපියල් 125ක් දක්වා ඉහළ නංවන්න මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු වෙලා තියෙනවා කියලා ඔවුන් දැනුම් දීමක් සිද්ධ කරලා තිබුණා.
අපි අද දවසේදී මේ සාකච්ඡාව අවසන් කරන්නට කල්පනා කරනවා ශ්‍රී ලංකාවට මේ වෙනකොට උද්ගත වෙලා තියෙන අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව වන නවතම කරුණු හෙළිදරව් කරමින්, පුද්ගල අවතැන්වීම්, ගංවතුර, ඒ වගේම නිවාස දේපළවලට හානිවීම් සහ පුද්ගලන් මරණ සම්බන්ධව තොරතුරු වාර්තා වෙමින් තියෙන අලුත්ම තත්ත්වය පිළිබඳව ඔබෙන් දැනගන්නට කැමතියි මනෝජ්.
ඔව්, පසුගිය කාලේ පුරාම ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවලට අඛණ්ඩව වැසි ලැබීම නිසා කඳුකර ප්‍රදේශවලට නායාමයේ අනතුරු ඇතිවීම පවා අනිකුත් කරලා තිබෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තොත් රත්නපුර, කෑගල්ල සහ බදුල්ල කියන දිස්ත්‍රික්ක තුනට නායාමයේ අනතුරු ඇතිවීම නිකුත් කරලා තිබෙනවා. මේ වර්ෂාව නිසා එමෙතම යාපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 12කට ශ්‍රී ලංකාවේ බලපෑම් ඇති වෙලා තියෙනවා. පවුල් 1000කට වැඩි සංඛ්‍යාවක්ට අයිති පුද්ගලයන් 4000කට වැඩි පිරිසක් මේ වන විට මේ වැසි තත්ත්වය නිසා අවතැන් වෙලා තිබෙනවා. ක්‍රමයෙන් වර්ෂා තත්ත්වය පහව යාවි කියලා විශ්වාසයක් තිබෙනවා. පුද්ගල මරණ තුනකුත් ඒ අතර වාර්තා වෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතට නම් යම් ආකාරයෙන් ඊයේ දිනේ වැසි තුරල් වූ ආකාරයක් අපි දක්නට ලැබුණා. නමුත් දිවයිනේ සිසු ප්‍රදේශවලට වර්ෂාපතනය ඇති වෙලා තිබෙනවා. සහන කණ්ඩායම් අවතැන් වූ පිරිස සඳහා සහන දීමේ සූදානමක පවතිනවා. ඉතින් අර මම කලින් සඳහන් කළා වගේ 4000ක විතර පිරිසක් අවතැන් වෙලා පුද්ගල මරණ තුනක් වාර්තා වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා අයාපත් කාලගුණේ තායික්මලින් නැති වෙලා මේ පිරිසටත් යම් සහනයක් ලැබේවි කියලා.
බොහොම ස්තුතියි මනෝජ්. ශ්‍රී ලංකාවේ තියෙන අලුත්ම දේශපාලනික වාතාවරණය ඇතුළු අනිකුත් ප්‍රධාන කරුණු සමීප කරන්නට මේ සතියේ අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව එමනම් අපි නැවතත් ලබන සතියේ සඳුදා මේ විශේෂාංගය තුළින් හමු වෙමු. ආයිබෝවන්.
ආයිබෝවන්. බොහොම ස්තුතියි.
අපගේ වෙබ් අඩවිය හරහා ඔබ කැමති ඕනෑම වේලාවක SBS සිංහල වැඩසටහනට සවන් දීමට හැකියි. සම්පූර්ණ වැඩසටහන, සම්මුඛ සාකච්ඡා, ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳ විමසීම් සඳහා පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට sbs.com.au/sinhalese.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.